Maitripala Sirisena, you have 9 minutes.
Mulasane Garu, Mantri Tumani, Visheshen Ma Idamat Saturena, Hitabu, Saukyamature Kwashen, Adami Vivadeta, Sabagiment Labimagana, Evage Mulinma, Aluten Patu, Nava Saukyame Tumatat, Amatyanshi Alut Lekam Tumatat, Subhavatano Asirwada Karana, Me Saukyamatyanshi Vellatin Tanin Gudaganda, Ubata Daire Shakti Vasana Labeva Kiela, Adyaksha General Tumatulu, Anaku Selu Amatyanshi Karnamande Saha, අනිකු සේවාවන් වල අය මම හිතනවා ඒ සහයෝගය ලබා දෙයි කියලා ප්‍රධාන වශයෙන්ම මම සඳහන් කරන්නට ඕනේ මම 2015 ජනාධිපති ධුරයට පත් වෙලා ගරු මන්ත්‍රීතුමනි අවුරුදු 40කට වැඩි කාලයක් වාද විවාද කරපු පාර්ලිමේන්තුවේ සාකච්ඡා වුණු රටේ විවිධ අංශවල සාකච්ඡා වෙච්ච සංකච්ඡා සම්මන්ත්‍රණ පවත්වපු මහාචාර්ය ශේනක විබිලේ ප්‍රතිපත්ති අනුව සරස් කළ යුතු ඖෂධ ප්‍රතිපත්තිය හදලා මේ පාර්ලිමේන්තුවේ සම්මත කළා ඒ සේනක විබිලේ ප්‍රතිපත්තිය තුල හදපු ඖෂධ පනත මේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු ඒකට මේ වෙනකොට වෙච්ච දේ කුමක්ද කියන එක අපිට ප්‍රශ්නයක්. ඒ ඖෂධ පනතේ ප්‍රධාන වශයෙන්ම ප්‍රමිතියෙන් අඩු නැත්නම් බාල ඖෂධ ඒ වගේම වෙනත් තත්ත්වයන් යටතේ බලපාන ඖෂධ වලට කරුණු රාශියක් ඒවට පිළියම් මේ පනතේ තිබුණා. එතකොට මේ පනත මම දන්න විදිහට නිකම්ම යට ගියා කියලායි මට හිතෙන්නේ මේ පනත ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා විශේෂයෙන් අලුත් සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා සේනක විබිලේ කියන්නේ මේ රටේ විශිෂ්ට විද්වතෙක් සෞඛ්‍ය ශාස්ත්‍රයේ කීර්ති නාමයක් එතුමාගේ නාමයෙන් තිබුණු සෞඛ්‍ය ප්‍රතිපත්තිය SWRD බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් ඖෂධ සංස්ථාව ඒ කාලේ හදන විට එතුමා ඖෂධ සංස්ථාවේ සභාපති වශයෙන් කටයුතු කරලා තිබුණා ඒ නිසා ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳව සම්මත වෙච්ච පනත 2015 දී ක්‍රියාත්මක කිරීම ඉතාමත් අවශ්‍යයි අද සෞඛ්‍ය අමාත්‍යාංශය ඇරලා තියෙන තැනින් බේරා ගන්න කියන එක මම සඳහන් කරන්නට ඕනේ. අනිත් පැත්තෙන් හැම තැනින්ම කතා කරන හඬ ඇහෙන ප්‍රශ්නයක් තමයි වෛද්‍යවරුන්ගේ හිගය. මේ වෛද්‍යවරුන්ගේ හිගයේදී ගරු ඇමතිතුමනි ඔබතුමත් වෛද්‍යවරයෙක් විදියට දන්නවා ඇති මේ රටේ හිටියා ලියාපදිංචි සහකාර වෛද්‍යවරුයි කියලා කොටසක්. මම සෞඛ්‍ය අමාත්‍ය කාලේ හිටියා 1000ක් විතර දැන් ඒක අද වෙනකොට නම් උදේ තොරතුරු හොයලා වැළුවා ඒක දැන් 600ට බැහැලා තියෙනවා දැන් මේ වෙන විට රටේ රෝහල් ඊයේ මම අහගෙන ප්‍රවෘත්ති වලට මම වාහනේ යනකොට කියනවා පෙරපෙර මේ ග්‍රාමීය ප්‍රාදේශීය රෝහල් මේ වෙන විට 40ක් වහලා තියෙනවායි කියලා එතකොට ඒක මේ ප්‍රවෘත්තියේ කිව්වා සසි දෙකක් විතර යනකොට ඒක 100ක් විතර වෙයි කියලා නමුත් මේ ලියාපදිංචි සහකාර වෛද්‍යවරු තමයි ඒ කාලේ ගම්වල ඉතා ඈත පිටිසර දුෂ්කර ප්‍රදේශවල ගිහිල්ලා සේවය කෙරුවේ 1996 තමයි ඒ සේවාව නවත්තන්න ඒ විභාග ඇප්ලිකේෂන් කැඳවීම ඒව ඔක්කොම නවත්තලා ඒ සේවාව නැවැත්වීමේ පියවර අරන් තියෙන 1996 මම බැලුවා හැබැයි ඒකෙදි වග කියන්න ඕනේ විශේෂයෙන්ම GMO එක තමයි හුඟක් සටන් කරලා ඔය ලියාපදිංචි වෛද්‍ය සේවය මේ රටේ නැති කෙරුවේ ඉතින් ලියාපදිංචි වෛද්‍ය සේවය ශක්තිමත් වෙනවා නම් දැන් ඒගොල්ලන්ගේ වයස අවුරුදු 63න් ඒගොල්ලන්ට යන්න තියෙන්නේ දැන් මේ රටේ අද වෛද්‍යවරුන්ගේ හිගය අනුව අඩු වශයෙන් ප්‍රාදේශීය රෝහල් වහන්නේ නැතුව ග්‍රාමීය රෝහල් ඒගොල්ලන්ට 65 වෙනකම්වත් කාලය දෙන්න මේ වෛද්‍යවරුන්ගේ හිගය යම් තත්ත්වයකට ඔබතුමාලා ගන්නකම් කියලා මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා අනිත් පැත්තෙන් අපි ප්‍රධාන වශයෙන්ම අපේ රටේ අපි රෝග නිවාරණ පැත්ත ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා අපි මුදල් වෙන් කරනවත් මදි අයවැයෙන් ඒ සඳහා අවධානය යොමු කරනවත් මදි රෝගීන් රෝගල් රෝහල්වල පිරෙන්න වාට්ටු හදන එක ගොඩනැගිලි හදන එක පිටරටින් මැෂින් ගේන එක වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩල වැඩි කරන එක නෙවෙයි ප්‍රතිපත්තියේ විත්තේ ප්‍රධාන වශයෙන්ම රෝග නිවාරණාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම. එයිදී අපි දන්නවා පෞරු සෞඛ්‍ය සේවා නිලධාරීන් විශාල සේවයක් කරනවා. දැන් මේ පෞරු සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සේවයට තවත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනත් අංශ සම්බන්ධ කරලා අනිත් එක ගත්තාම MOH24 මේ රටේ අද ඉතාම ගා ගුණනැගිලි දුර්වලලා ඒ ආයතනවල බොහොම අඩුපාඩු රාශියක් තිබෙනවා. නමුත් මම සතුටු වෙනවා මම ජනාධිපති කාලේ ලංකාවේ තිබෙන විශාලතම MOH24 එක හැදුවේ මෙතුමා මම තමයි වැලිකන්දේ. එතකොට මගේ ආණ්ඩුව වෙනස් වුණාට පස්සේ පත් වෙච්ච පොළොන්නරුව ඇමතිවරේ පොළොන්නරුව කච්චීර සීමකදී කියලා තිබුණා මේ මොකටද මෙච්චර විශාල එකක් M24ක් හැදුවේ කියලා. නමුත් අවසානයේ කොවිඩ් රෝගීන් ගෙනිහිල්ලා වැලිකන්දේ මම හදපු අලුතෙන් රෝහලට දාලා වැලිකන්ද රෝහලේ හිටපු රෝගීන් ටික දැම්මා M24 එකට. ඒ විදිහට තමයි ඒ වෙලාවේ කටයුතු කෙරුණේ. ඉතින් එතකොට රෝග නිවාරණාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව දියුණු කිරීම ඉතාමත් අවශ්‍යයි. අනිත් පැත්තෙන් ගත්තාම පෝෂණ වේදීන්ගේ හිගය මම දන්න විදිහට මම සෞඛ්‍යමති කාලයේ පෝෂණ වේදීන් ඩයිටිෂියන්ලගේ විශාල හිගයක් තිබුණා. ඒගොල්ලත් බඳවා ගැනීම නැවැත්වේ GMO එක හරස් වෙලා තමයි. එතකොට GMO එක තමයි මම GMO එකේ ඒ ඉල්ලීම් ඒගොල්ලන්ගේ තියෙනවා අද ඒ ඉල්ලීම් වල බොහෝ සාධාරණකම් තිබෙනවා. නමුත් මම මේ කියන්නේ ඒගොල්ලන් වෙච්ච අතින් වැරදි. එතකොට මේ පෝෂණ වේදීන් මේ රටේ අද ඉතාම සුළු පිරිසක් ඉන්නේ. කොරියා වගේ රටක් ගත්තාම මම බැලුවා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වගේ ඒගොල්ලන්ගේ කොට්ටාස තියෙනවා. ඒක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට ඒක පෝෂණ වේදියා ගානේ ඉන්නවා. ඒ පෝෂණ වේදියා ගමක් ගානේ යනවා පෞසෞඛ්‍ය සේවා නිලධාරි වගේ ගිහිල්ලා විශේෂයෙන්ම රෝග නිවාරණය සඳහා ආහාර පාවිච්චි කරන්නේ කොහොමද, ගෙදර පවුලේ ප්‍රශ්න කොහොමද, මේ රෝග නිවාරණය කිරීම සඳහා ගත යුතු මේ රෝග වැළැක්වීම අඩුවීම සඳහා ගත යුතු ආහාර මොනවද කියන දේවල් ඒවා උපදෙස් වෙනවා. නමුත් අද එවැනි වැඩපිළිවෙලක් මේ රටට ඉතාමත් අවශ්‍යයි. අනිත් පැත්තෙන් ගත්තාම ප්‍රධාන වශයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය කිව්වම වංචා දූෂණ පිළිබඳව පහුගිය කාලේ බොහෝම නම ගියා. මම 2015 2010 ජයග්‍රහණය කරලා 2010 පාර්ලිමේන්තුවේ මාව සෞඛ්‍යමති වරාශයෙන් පත්කිරුවේ මාව නැත්තටම නැති කරන්න මාව ඉවර කරන්න. හැබැයි මම සෞඛ්‍යමති වෙච්ච එකෙන් උනේ මම සෞඛ්‍යමති වෙච්ච නිසා තමයි මම මේ රටේ ජනාධිපති උනේ කියන එක නව සෞඛ්‍යමතිතුමාට මම මතක් කරන්නට ඕනේ. ඒ මොකද මාව අමාරුවේ දාන්න එකට දැම්මට මම අවසානයේ ජනාධිපති උනේ සෞඛ්‍යමතිවරයා වෙච්ච නිසා. ඉතින් ඒක නිසා මේ වංචා දූෂණ ගැන කතා කරනකොට මට මතකයි ඒ කාලේ සෞඛ්‍ය අමාත්‍යාංශය MSD එක සෞඛ්‍ය මේ වෛද්‍ය සැපයීම් අංශය හදිසි මිලදී ගැනීම ඒ වගේම සෞඛ්‍ය මේ ඖෂධ සංස්ථාව මේ වගේ අංශවලින් ඖෂධ ගන්නකොට ප්‍රධාන වශයෙන්ම ටෙන්ඩර් ඇතැම් වෙලාවට අවුරුද්දකට ටෙන්ඩර් 20,000කට වැඩි වෙනවා. එතකොට දවස් අවුරුද්දකට තියෙන දවස් 65යි. ඒ දවස් 65 365න් බෙදපුවාම දවසකට ටෙන්ඩර් කීයක් එනවාද කියලා සෞඛ්‍යමිතුමාට මම හිතන්නේ කල්පනා කරන්න සිද්ධ වෙයි. අනෙක් ලේකම්තුමාලා අධ්‍යක්ෂ ජනරාල්තුමාලා ගැන දන්නවා. ඔබතුමාත් වෛද්‍යවරයෙක් විදියට දන්නවා. ඒක නිසා එවැනි ටෙන්ඩර් සංඛ්‍යාවක් ඒ ටෙන්ඩර් කැඳවීම සහ ඒ ටෙන්ඩර් වල ක්‍රියාකාරීත්වය මම කියන්නේ ඒවා දූෂිතයි. මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය නෙවෙයි මේ රටේ ටෙන්ඩර් ක්‍රමය සම්පූර්ණයෙන්ම දූෂිතයි. වංචාව දූෂණය හොරකම් ගැන කතා කරනකොට ටෙන්ඩර් ක්‍රමය සම්පූර්ණ දූෂිත ක්‍රමයක්. ඒක සම්පූර්ණ වෙනස් විය යුතුයි. මගේ කාලේ අපි ඉන්දියාවේ මැඩ්‍රාස් වලට අත්දැරියා MSD එකේ ඒ කාලේ හිටපු ඩොක්ටර් ජයසිංහ එහෙම කණ්ඩායමක් ඒ කරන විශේෂ ටෙන්ඩර් ක්‍රමයක් අධ්‍යයනය කරන්න. නමුත් ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. අනිත් පැත්තෙන් ගත්තාම අපි ප්‍රධාන වශයෙන්ම කල්පනා කරන්නට ඕනේ මේ වංචා දූෂණ නැති කරනා වගේම තවත් තියෙන දුක්ජනවිල්ල තමයි සේවකයින්ගේ මාර්වි මණ්ඩල වලින් තොරව විශේෂයෙන්ම පහුගිය කාලේ මාර්වි මණ්ඩල වලදී යම් යම් ඇමතිවරුන්ගේ දැඩි බලපෑම් නිසා ඒ නීත්‍යානුකූලව අවුරුදු පතා හරියාකාරව කෙරේගෙන ආපු මාරු මණ්ඩලවල ඒ මාරුයි ලේකන ඔක්කොම විනාශ කරලා ඇමතිවරු දුන්න ලේකනවලට මාරුයිම් කළා. ඒකෙන් ඒ අසරණ සේවකයින්ට විශාල අසාධාරණයක් සිද්ධ වුණා. ඒක නිසා අපි මූලික වශයෙන්ම කල්පනා කරන්නට ඕනේ සෞඛ්‍ය
සේවය.
ඊළඟට අද ප්‍රධාන වශයෙන්ම යක්කල ආයුර්වේදය ප්‍රධාන වශයෙන්ම ඉතාම දුර්වල තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මේ රටේ මත්කුඩු ඒ වගේ මජ්ජාවාරම් පිළිබඳව ප්‍රශ්නයේදී මම සෞඛ්‍යමිතුමා කාලේ ගරු මන්ත්‍රීතුමනි අපි අල්ලපු ඒවා ඔක්කොම ගිනි තිබ්බා. මහේස්ත්‍රාත්පරියක් ඉදිරිපිට ගිනි තිබ්බා. හැබැයි දැන් පහුගිය අවුරුදු 4 කුඩු ඇල්ලුවා, අයිස් ඇල්ලුවා. දැන් ඒවට මොකද්ද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා ඒ වටත් පිළියම් අවශ්‍යයි. ඒ වට සිද්ධ වෙන්නේ කුමන කාරණාවද කියන කාරණාව මට තව එක විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි. මේ ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය වගේම මම ඒ ගැන කතා කළා. අනිත් පැත්තෙන් ස්ථාන මාරුවීම් වලදී දේශපාලන උමනාවකම් වලට ඒ කටයුතු කරන එක. ඒ වගේම මම සඳහන් කරන්නට ඕනේ මේ 2013 මත්ද්‍රව්‍ය මර්ධනය පිළිබඳව 2013 අවුරුද්දේ මත්ද්‍රව්‍ය මර්ධනය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ හොඳම සෞඛ්‍ය ඇමතිවරුන් ඔවුන්ගේ එක්කෙනෙක් විදිහට මාව තෝරගෙන ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයටත් මාව මට දුන්නා පාඨමාලාවක් විශේෂයෙන්ම හදාරන්නට සෞඛ්‍යම් විදිහට මම ඒකට හාවඩ් විශ්වවිද්‍යාලයට ගියා. එතකොට මත්ද්‍රව්‍ය මර්ධනය සම්බන්ධයෙන් අද රටේ තිබෙන පාලනය මර්ධනය පිළිබඳව මම කතා කරන්න ඕනේ කාලය නැති නිසා. ඒ කියන්නේ රජයේ පොදුවේ වැඩපිළිවෙලක් විශේෂයෙන්ම ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. මේ කරුණු සම්බන්ධයෙන් මම සෞඛ්‍ය ඇමතිතුමා සහ අමාත්‍යාංශ ලේකම්තුමාත් අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්ය මණ්ඩලවලට ආශිර්වාද කරමින් සුභපතමින් මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය වැළඳ තිබෙන මහා ඛේදවාචකයෙන් මේ රට ගොඩගන්න අද ඉන්න ජනතාව වගේම හෙට උපදින දරුවන් සඳහා මේ රටට හොඳ සෞඛ්‍ය සේවාවක් ලබා දෙන්න. ලෝකේ ඕනෑම රටකට ගියාම මම සෞඛ්‍ය ඇමති කාලෙත් වෙන ඇමතිකම් කරන කාලෙත් ජනාධිපති කාලෙත් ඕනම රටකට ගියාම ඒ රටවල් වල ඇමතිවරු ඒ රටවල් වල රාජ්‍ය නායකයෝ මාත් එක්ක කියෙව්වා ලංකාවේ ඉතාම හොඳ ශාස්ත්‍ර දෙකක් ලෝකේ හොඳම තත්ත්වයේ තිබෙනයි කියලා. එකක් තමයි අධ්‍යාපන, අනික තමයි සෞඛ්‍ය සේවය. අද අධ්‍යාපනයයි සෞඛ්‍ය සේවයටයි දෙකටම වෙලා තියෙන මොකක්ද කියලා මම අද ලෝකයේ අයටත් ආරංචි වෙලා ඇති අපි කවුරුත් දන්නවා. ඉතින් ඒක නිසා මේ තත්ත්වයන් සැලකිල්ලට අරගෙන නැවත මේ සෞඛ්‍ය සේවයේ තිබුණු තත්ත්වයටවත් අඩුතරමින් ගන්නට ඔබ සියලු දෙනාට ලැබේවායි කියලා ආශිර්වාද කරමින් මට සුළු වේලාවක් වැඩියෙන් ලබා දුන්න අපේ ගරු මන්ත්‍රීතුමා මූලාසන ස්තුතිවන්තයි මම කතාව අවසන් කරනවා. ස්තුතියි.
Honorable Channa Jayasumana Honorable Minister
ගරු සිරිසෙන මැතිතුමන් සඳහන් කළ කරුණක් සම්බන්ධයෙන් අපි අර වෛද්‍යවරුන් නැති රෝහල් 40 පිළිබඳව මූලික අවධානය යොමු කළ කටයුතු කරන මේ අවස්ථාවේදී පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දීම නිසා දෙවැනි එක තමයි ඖෂධ ප්‍රතිපත්තිය කියන කාරණය. මුතුම සඳහන් කළ දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස ඇත්තේ මේක 2019 වට අවසන් කළා තියෙන ඉතින් ඒක අපි තත්ත්වය බලලා ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කරන කටයුතු කරනවා.
Honorable Channa Jayasumana you have 9 minutes.
මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි මේ පාර්ලිමේන්තුව වත්මන් පාර්ලිමේන්තුව වෛද්‍ය ශාස්ත්‍රය ගත්තම ඉතාම සුවිශේෂී පාර්ලිමේන්තුවක්. වෛද්‍යවරු 9 දෙනෙක් 10 දෙනෙක් අතර මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා ගරු අමාත්‍යතුමත් එක්ක. පළවෙනි වතාවට අපි වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයක් නිර්මාණය කරගනු ලැබුවා මීට සති කිහිපයකට පෙර. ඒ සංසදයේ පාර්ලිමේන්තුවේ ඉන්න වෛද්‍යවරු 10 දෙනාම නියෝජනය කරනවා. අපි ආණ්ඩු පක්ෂේ හිටියත් විපක්ෂේ හිටියත් කවර තැනක හිටියත් විශේෂයෙන්ම රමේෂ් පතිර්ණ ගරු අමාත්‍යතුමාට ඒ වගේම රාජ අමාත්‍යතුමියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වයෙන් මුදාගෙන ඉදිරියට ගෙන යාම සඳහා කොන්දේසි විරහිතව අවංක සහයෝගය ලබා දෙන බව විශේෂයෙන් මුලින්ම ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම අපේ හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හිටපු සෞඛ්‍ය ඇමතිතුමා කිව්වා එතුමා සෞඛ්‍ය ඇමති වෙලා තමයි ඊට පස්සේ ජනාධිපති උනේ කියලා. මන් දන්නේ එතුමා අනාවේකයක්ද කිව්වේ කියලා. ඉතින් රමේෂ් පතිරණගරු ඇමතිතුමාටත් අපි සුභපතනවා ඒ අඩිපාරේම ගමන් කරන්න ශක්තිය ලැබෙන්නේ කියලා. ඒ වගේම අපේ වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ මේ වෙනකොට ඉන්දියාවෙත් ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ප්‍රාන්තවල මන්ත්‍රීවරු 50කට අධික පිරිසක් තියෙන සංවිධානයක් තියෙනවා. උන් සමගත් අපි සම්බන්ධතාව ගොඩනගාගෙන තියෙනවා. ප්‍රතිපත්තිමය කාරණා මත ඒවා වැඩි දියුණු කිරීම සඳහා ඉන්දියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයත් අපිට උදව් කරන බව දන්වලා තිනවා. ඒ සඳහා උන් අපිට ලිපියක් යොමු කරලා තිනවා. ඒ ලිපියත් මම සභාගත කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු අමාත්‍යතුමනි, පහුගිය කාල සීමාවේදී විශේෂයෙන්ම කොවිඩ් වසංගතය හමුවේදී ඉතාම අසීරු තත්ත්වයක සෞඛ්‍ය අමාත්‍යාංශය අරගෙන ගිය අවස්ථාවේදී මමත් රාජ්‍ය අමාත්‍ය ධුරයක් දැරුවා. කෙටි කාලයකට සති 3ක කාලයකට කැබිනට් අමාත්‍ය ධුරය දැරුවා. ඒ කාලවකවානුවේදී අපි ඉදිරියට අරගෙන ආපු ක්‍රියාපිළිවෙත් කිහිපයක් තිබුණා. ප්‍රතිපත්තිමය වශයෙන් ඉදිරියට ගෙන ආපු ඒවා ඉදිරියට ගෙන යන්න කියලා විශේෂයෙන් මම ඉල්ලීමක් කරනවා. ඖෂධ නියාමන අධිකාරිය 2015 පිහිටපු අවස්ථාවේදී ඒ පනතේ ප්‍රබල අඩුපාඩු ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම සුවඳ විලවුන් සහ මේ ක්‍රීම් වර්ග ඒවා නියාමනය කිරීම සඳහා තිබුණු ඒ නීති රීති සියල්ල බැහැර කරලා තිබුණේ පනතෙන්. ඒත් එක්කම යම් වරදක් කරලා අහුණාට පස්සේ දඬුවම් දීම සඳහා තිබුණු නීති රීති ඉතාම දුර්වලයි. ඒක නිසා විද්වත් කමිටුවක් මගින් මේ පනත සංශෝධනය කිරීම සඳහා මං හිතන්නේ දැනට ඒ ඖෂධ නියාමන අධිකාරී ඉන්න සභාපතිතුමත් ඒ කමිටුව නියෝජනය කරා. පනත් කෙටුම්පතක් අප නිර්මාණය කරගත්ත නීතිපති අනුමැතියත් මං හිතන්නේ ලැබිලා තියෙනවා. ඒ සඳහා ඒ කඩිනම්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා එක්කෝ අලුත් පනතක් හැටියට ඉදිරිපත් කරන්න, එහෙම නැත්නම් තිබුණ පනතේ සංශෝධනයක් හැටියට අප්‍රමාදීව ගෙනෙන්න කියලා මම ඔබතුමාට යෝජනා කරනවා, ඉල්ලා සිටිනවා. ඒත් එක්කම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අපි තීරණයක් ගත්තා, ඔසුසැල් සංඛ්‍යාව දැනට තියෙන්නේ 50ක් හෝ 51ක්, රට පුරා තවත් නගර 50ක ඔසුසැල් ව්‍යාප්ත කිරීම සඳහා තීරණයක් අරගෙන වැඩකටයුතු ඉදිරියට ගෙනාවා. ඒ දිනවල තිබුණ தත්ත්වය තමයි ඔසුසැලක් පටන් ගන්න ලොකු හුඩ් සිටියක් පටන් ගන්න තරම් වියදමක් තිබුණා. හැබැයි ඒ වියදම අඩු කරලා ඊට වැඩිය සැලකිය යුතු අඩු මුදලකට ඔසුසැල් පිහිටවීම සඳහා ස්ථාන තෝරලා මං ඉදන් පුවත්පත් දැන්වීම පවා පළ කරලා ස්ථානත් තෝරගෙන තිබුණා. නමුත් අවාසනාවකට පසු ආපු සභාපතිවරයා ඒ කටයුත්තෙන් සම්පූර්ණයෙන් බැහැර වෙලා තිබුණා. ඒක නිසා මම සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා අපේ රටේ ජනතාවට අඩු මිලට හොඳ ඖෂධ ලබා ගැනීම සඳහා ඔසුසැල් අලුතෙන් පිහිටවීම සඳහා ස්ථාන 50ක් අප තෝරගෙන තිබුණා. ඒ කටයුත්ත ඉදිරියට ගෙන යාම සඳහා මැදිහත් වෙන හැටියට. ඒත් එක්කම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව හරහා එහි සභාපතිතුමත් එක්ක සම්බන්ධ වෙමින් එක මාසයකට අලුත් ඖෂධයක් එළියට දාන්න රාජ්‍ය අංශයෙන් අපි කටයුතු කරගෙන ආවා. මම හිතන්නේ අපි ඖෂධ 15ක් වගේ එහෙම අලුත් ඖෂධ හඳුන්වලා දුන්නා. ඒ වැඩසටහනත් කඩාකප්පල් වුණා. එයත් ඉදිරියට ගෙන යන්න කියලා මම ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම කොවිඩ් කාල සීමාවේදී මෙතරම් ප්‍රශ්න තිබියදී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවත් ඒත් එක්ක අනුබද්ධව කටයුතු කරපු පෞද්ගලික ආයතනත් එකතු වෙලා අලුත් ඖෂධ 150කට ආසන්න සංඛ්‍යාවක් රටට දෙන්න අපට පුළුවන්කම ලැබුණා. සේලයින්ද ඇතුළුව පළවෙනි වතාවට ලංකාවේ සේලයින් නිෂ්පාදනය කළා. අද මම හිතන්නේ ලංකාවේ සියලුම රාජ්‍ය ආයතනවල ලංකාවේ නිෂ්පාදනය කරන සේලයින් තමයි පාවිච්චි කරන්නේ. ඒත් එක්කම මෙතනදිත් කියුණා මේ තොරතුරු පද්ධතිය පිළිබඳව තිබුණු තොරතුරු පද්ධතිය නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 5ක මුදලක් මාසයකට වැය වුණා. ඒත් එක්කම ඒ සඳහා අනුග්‍රහය දක්වපු ලෝක බැංකු නියෝජිතයා කිව්වා තවදුරටත් එහි අපේක්ෂිත අරමුණු ඉෂ්ටසිද්ධ වෙන්නේ නැති නිසා අලුත් තොරතුරු පද්ධතියක් හඳුන්වා දෙන්න ඕන කියන ඉල්ලීමක් කරා. ඒ අනුව තමයි ප්‍රතිපත්ති මේ තීරණයක් ගත්තේ, අලුත් තොරතුරු සාක්ෂණ පද්ධතියක් හඳුන්වලා දෙන්න ඕන කියලා. එහි යම් කිසි අක්‍රමිකතාවක් කියලා තියෙනවා නම්, එහෙම නැත්නම් අඩුපාඩුවක් තියෙනවා නම් මම හිතන්නේ ඒ පිළිබඳව කඩිනමින් විමර්ශනයක් කරලා ඒ අඩුපාඩු නිවැරදි කිරීම සඳහා ඉක්මනින්ම කටයුතු කරන එක සුදුසුයි. ඒත් එක්කම ඖෂධ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ඔයාමඩුව ප්‍රදේශයේ දැයට කිරුල ප්‍රදර්ශනයේ තිබුණ භූමියේ අලුත් ඖෂධ නිෂ්පාදන ආයතන 25ක් පමණ ආරම්භ කිරීම සඳහා කටයුතු යොදලා තිබුණා. කොවිඩ් ප්‍රශ්න නිසා ඒක සෑහෙන දුරකට කල් ගියා. මම හිතන්නේ එහි පළවෙනි කර්මාන්තතා ශාලාව තවත් සති කිහිපයකින් බැන්ඩේජ්, ඒ වගේම ප්ලාස්ටර් වර්ග, ඒත් එක්කම ශල්‍ය කර්ම සඳහා යොදා ගන්නා නූල් නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්ත ශාලාවක් විවෘත වෙන්න නියමිතයි. ඒ කටයුත්ත ඒ වාමඩුව ප්‍රදේශයේ, අනුරාධපුර දිස්ත්‍රික්ක වාමඩුව ප්‍රදේශයේ ආරම්භ කරපු කටයුත්ත දිගටම ඉදිරියට ගෙන යන්න කියලා මම යෝජනා කරනවා, ඉල්ලා සිටිනවා. ඒත් එක්කම මේ ඉමුනෝග්ලොබින් ප්‍රශ්නය ගැන දිගින් දිගටම කතා කරපු නිසා, එහි නීතිමය කටයුත්තක් වෙන නිසා ඒ පිළිබඳ නීතිමය කටයුතු පිළිබඳ නොවුනත් සෞඛ්‍යමය පිළිබඳ කාරණා පිළිබඳ ගරු අමාත්‍යතුමනි මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. බ්ලඩ් ප්‍රොඩක්ට්ස් රුධිරයේ යොදාගෙන ඒ සමාගම නිෂ්පාදනය කරපු ඖෂධ ලබා දීලා තියෙන්නේ කාටද කියන එක හොයලා අප්‍රමාදීව ඒඩ් සහ හෙපටයිටිස් බී සඳහා ස්ක්‍රීන් එකක් කරන්න, ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කටයුතු යොදන්න කියලා. මොකද මේ පහුගිය වසර කීපයේ ලංකාව තුළ ඒඩ්ස් රෝගය, විශේෂයෙන් ඒඩ්ස් රෝගයේ පැතිරීමේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. මේ වෙනකොටත් 6000කට වැඩි ඒඩ්ස් රෝගීන් ප්‍රමාණයක් ඉන්නවා. 2022 වර්ෂයේදී 600කට වැඩි ඒඩ්ස් රෝගීන් හොයාගෙන තියෙනවා. ලංකාවේ හැම ජනතාවකෙන් 3000කකින් එක්කෙනෙක් ඒඩ්ස් රෝගියෙක් ඉන්නවා. එතකොට මේ ප්‍රමිතියෙන් තොර ඉමුනෝග්ලොබුලින් හරහා ඒක රුධිරයෙන් නම් නිෂ්පාදනය කරලා තියෙන්නේ දීපෝයගේ අනිවාර්යයෙන්ම ස්ක්‍රීනින් එකක් කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒත් එක්කම අපේ සිසිර ජයකොඩි ඇමතුමා ඉන්න නිසා ඇමතුමනි මෙතනින් එළියට ගියාට පස්සේ වත්තරමුල්ල නගරයට ගියොත්, තලවතුරකට ගියොත් හවසකට අර ලයිට් පේනවා, ඉස්පා තියෙනවා අඩුම ගානේ 200ක් විතර. මම දන්නේ මේක ඔබතුමාගේ අමාත්‍යංශ හරහා රෙජිස්ටර් වෙච්ච දෙයක්ද, යම් ආකාරයකට නියාමනයක් වෙනවද කියලා සෞඛ්‍ය අමාත්‍යතුමනි at least they should be monitored for STDs, socially transmitted diseases. ගොඩාක් අය වැඩ කරනවා ඒ ස්ථානවල. ඉතින් ඒක නිසා මේ තියෙන ප්‍රවණතාවත් එක්ක මම හිතන්නේ ඒ පිළිබඳ අවධානය යොමු කරන එකත් ඉතාම වැදගත් වෙයි කියලා හිතනවා. ඒත් එක්කම සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ තියෙන ප්‍රශ්න කිහිපයක් පිළිබඳ කඩිනම මඟුබතුමාගේ අවධානයට යොමු කරනවා. රෝහල්වල අධ්‍යක්ෂකවරුන් ගණනාවක් ඉන්නේ වැඩබරන අධ්‍යක්ෂකවරුන්. ඒ සුදුසුකම් ලැබපු අය ගොඩක් ඉන්න නිසා ස්ථිර අධ්‍යක්ෂකවරුන් පත් කිරීමට කටයුතු යොදන්න කියලා ඉල්ලනවා. ඒත් එක්කම CT සහ MRI යන්ත්‍ර ගණනාවක් රජයේ රෝහල්වල වැඩ කරන්නේ නැහැ, ක්‍රියා කරන්නේ නැහැ. දැඩි අපහසුතාවට පත් වෙලා සිටිනවා. ඒ පිළිබඳ අවධානය යොමු කරන්න කියලාත්, ඒත් එක්කම SPC සහ SPMC ආයතනයත් පෞද්ගලික නිෂ්පාදනයකඳුන් නිෂ්පාදනය කරන ඖෂධ MSD එකෙන් ලබා ගැනීම, වෛද්‍ය සැපයුම එකෙන් ලබා ගැනීම ප්‍රබල ලෙස ප්‍රමාද වෙලා තියෙනවා. ඒක නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒත් එක්කම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් මිලදී ගැනීම කරපු සිට්‍රිසින් ගත්තොත් අවුරුදු 3කට ඕන සිට්‍රිසින් ගෙනල්ලා ගබඩා කරලා තියෙනවා. මෙට්ෆෝමින් ගත්තොත් ස්ලෝ රිලීස් මෙට්ෆෝමින් තමයි පාවිච්චි කරන්න ඕන. හැබැයි අවුරුදු 3කට ඕන සාමාන්‍ය මෙට්ෆෝමින් ඇවිල්ලා ගබඩා කරගෙන තියෙනවා. මේ පිළිබඳව ඔබතුමා කරුණාකරලා හොයලා බලලා ඒ පිළිබඳව අවශ්‍ය පියවරක් ගන්න කියන කාරණේත් මම විශේෂ වශයෙන් ඉල්ලීමක් කරනවා. ඒත් එක්කම NMR ආයතනය හරහා ඖෂධ නැවත ලියාපදිංචිය රීරෙජිස්ට්‍රේෂන් ප්‍රමාදයක් තියෙනවා වගේ දැන් අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරලා කටයුතු කරන්න කියලා ඉල්ලමින් ඔබතුමාටත් ඒ වගේම සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යතුමියටත් අපි බොහොම ගරු කරපු වැඩ කරපු මහිපාල මැතිතුමා අද සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෙලා සිටිනවා. එතුමාටත් සුබ පතනවා මේ කටයුත්ත මේ වැටලා තියෙන තත්ත්වෙන් සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ගොඩනගාගෙන ඉදිරියට යන්න කියලා මම නැවත වතාවක් ප්‍රකාශ කරනවා. අප විපක්ෂ සිටියත් ඒ සඳහා කොන්දේසි විරහිත ඔබතුමාට සහයෝගය ලබා දෙනවා කියලා බොහොම ස්තුතියි.
ඔනරබල් සිසිර ජයකොඩි, ඔබතුමාට විනාඩි 20ක කාලයක් තියෙනවා.
මුලස්නීගර සභාපතිතුමනි, අපේ රටේ සෞඛ්‍ය සේවය අතිශිෂ්ටයි. ඒ නිදහස් සෞඛ්‍ය සේවය නිසා විශාල වැය බර මෙවරත් ගරු ජනාධිපතිතුමා ආයවැලේ කියන වෙන් කළ තියෙනවා සෞඛ්‍ය ශේෂ්ත්‍රයට. අපි විශ්වාස කරනවා දේශීය වෛද්‍ය ශේෂ්ත්‍රයේ ශක්තිමත් කිරීම තුළ අපේ සෞඛ්‍ය සේවයේ වැය බර අඩුකරනවත්, අපේ රට මුහුණ දීලා තියෙන ද සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ගැටලු විසඳුම් කරා යන්නත්, නිරෝගී ජනතාවක් ඇති කරන්නත් අපිට පුළුවන්කම ලැබෙනවා. ගරු අපේ අමාත්‍ය රමේෂ් පත්‍ර සෞඛ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශ කළ පරිදි අපේ රට තුළ අද වන විට ඇතිලා තියෙන බෝනවන් රෝග ව්‍යාධිය, හෘද රෝග, පිළිකා, වක්ගඩු, අධිරේග පීඩනය සහ දියවැඩියාව, මේවා සඳහා අපේ දේශීය චිකිත්සක ක්‍රම ශක්තිමත් කිරීම තුළ සෞඛ්‍ය සේවයේ වැය බර අඩුකරනවත්, ඒ වගේම නිරෝගී ජනතාව සඳහාත් අපි ඉදිරියට ගමන් කරමු කියන ආයාචනය කරනවා. විශේෂයෙන් අපේ අද ලෝකයේ පුරාම පිළිගෙන තියෙනවා ස්වභාව ධර්මයක් සාකසාරත් මත පදනම් වෙච්ච නිෂ්පාදන කරා ගමන් කරන්ද, ඖෂධීය ප්‍රතිකාර වලින් පමණක් රෝග සුව කළ හැකි කියන මිත්‍යාව බිඳවැටෙමින් පවතිනවා. කයට විතරක් බෙහෙත් දීලා ලෙඩ හොඳ කරන්න බැරි බව අද ප්‍රත්‍යක්ෂ කරමින් ඉන්නවා. ඒ නිසා ශාරීරික ව්‍යායාම, යෝග ව්‍යායාම, නිවර්ද ආහාර ක්‍රමවේද, ජීවන රටාව නිවර්ද කර ගැනීම, ඒ වගේම සංගීත චිකිත්සාව, ජල චිකිත්සාව, සතිමත් භාවය, විශේෂයෙන්ම හිත හික්ම ගැනීම තුළ නිරෝගී ජීවන චර්යාව ගොඩනගා ගැනීම පිළිබඳ ගැඹුරු සමාජ සාකච්ඡාවක් අද ලෝකේ පටන් ගන්න තියෙනවා. මේ සමාජයේ ලෝකයේ පටන් ගත්ත මෙහි ගැඹීර වෙච්ච සමාජ දර්ශනය සහ සමාජ සාකච්ඡාව අපි අපේ රට තුල පැවතිච්ච සාම්ප්‍රදායික දැනුම් පද්ධතිය, මේ රටේ මිනිසුන්ගේ ඉතිහාසයේ තිබුණ විශිෂ්ටත්වයත් පාදක කරගෙන අපේ දේශීය වෛද්‍ය ක්‍රම ශක්තිමත් කරන්න අපි සියලු දෙනාම එකට එකතු වෙමු කියන ආයාචනය කරනවා. විශේෂයෙන් පහුගිය කාල පරිච්ඡේදයේ තුල ගරු සභාපතිතුමනි, ඒ ජයග්‍රහණ රාශියක් අපි ලැබුවා. දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තියක් අපේ රටේ පාරම්පරික වෛද්‍යවරු, ආයුර්වේද වෛද්‍යවරු සහ දේශීය චිකිත්සක ක්‍රම ගැන උනන්දුව දක්වන අය කරා ගිහිල්ලා දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තියක් අපි සකස් කළා ඉතිහාසයේ ප්‍රථම වතාවට. ඒ වගේම අපේ රටේ සාම්ප්‍රදායික වට්ටෝරු, ඖෂධ වට්ටෝරු, පාරම්පරික සහ ආයුර්වේද වට්ටෝරු සංග්‍රහගත කරලා ඖෂධ සංග්‍රහයට අවශ්‍ය නෛතික බලය ලබා දීමට අපි කටයුතු කළ පහුගිය කාල පරිච්ඡේදය තුළ. ඒ වගේම ආයුර්වේද නීති සංග්‍රහය, වසර ගණනක් පරක් වෙච්ච ආයුර්වේද නීති සංග්‍රහය කෙටුම්පත් කරලා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව අපි මෙහෙම ඉදිරිපත් කළා තියෙනවා. වසර 60 දෙයකට පස්සේ ආයුර්වේද පනත සංශෝධනය කරලා ආයුර්වේද ශේෂ්ත්‍රය සක්‍රියකරනද ව්‍යුහාත්මක වෙනස්කමක් ඇතිකරන අපි කටයුතු කළා. විශේෂයෙන්ම ඊට ජයග්‍රහණ ලබා ගන්න අපේ ආයුර්වේද දෙපාර්තමේන්තුව ලැබපු ඇතිකරපු ජයග්‍රහණ සා කැපවීම අපි අගය කරනවා. ඒ සඳහා අපිට ප්‍රථම වතාවට හැකියාව ලැබුණා ආයුර්වේද කොමසාරිස්වරයා ලෙසත්, අද වන විට අලුත් පනතෙන් ආයුර්වේද කොමසාරිස් ජෙනරාල්වරයා ආයුර්වේද වෛද්‍යවරයෙක් ඒ සඳහා පත් කරන්න අපිට ශක්තිය ලැබුණා. විශේෂම බටහිර සෞඛ්‍ය සේවයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වෛද්‍යවරයෙක්. එනිසා ආයුර්වේද ශ්‍රේෂ්ඨයේ වෛද්‍යවරු වසර ගණනාව තිසිල්ල පූර්තිය ඉල්ලීම ආයුර්වේද වෛද්‍යවරයෙකුට එතන ලබා දෙන්න කියලා. ධම්මික අභිගුණවර්ධන මැත්තමා ආයුර්වේද වෛද්‍ය ආචාර්ය ධම්මික අභිගුණවර්ධන මැත්තමා එතුමාගේ සේවය ඉතාම විශිෂ්ටයි. මේ කටයුතු සිදු කරන් යද්දී ඒ සඳහා ප්‍රථම ලංකාවේ ප්‍රථම ආයුර්වේද කොමසාරිස් ජෙනරාල් වරයා බවට පසුගිය සතියේ වැඩ බාර ගන්න එතුමාට අවස්ථාව සැලසුණා. එස්ආ පීට නායකත්වයේ දුන්න ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට අපේ විශේෂ ස්තුතිය පළ කරන්න මේ අවස්ථාව කරගන්නවා. ඒ වගේම ආයුර්වේද පන්ත ගෙන වෙලාවේ බොහෝ චෝදනා කළා අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රම නැති කරන්න යනවා කියලා. ඒ නිසා අද වෙන විට පේනවා අපේ ආයුර්වේද උපාධාරී වෛද්‍යවරුන්ටත් ඒ වගේම පාරම්පරික වෛද්‍යවරුන්ටත් අවශ්‍ය නිසිතන ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. පහුගිය කාල පරිච්ඡේදයේ විතර අවසර දෙක තුන පමණ පාරම්පරික වෛද්‍යරු 500කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචිය ලබා දෙන්න අවශ්‍ය විභාග අවශ්‍ය පටිපාටිය සපයලා තියෙනවා. අවුරුදු 45ට වැඩි පාරම්පරික වෛද්‍යවරුන්ට ලිඛිත විභාගයක් වෙනුවට වාචික විභාගය සඳහා අවශ්‍ය අවසරය ලබා දීලා තියෙනවා. අවුරුදු 70ට අඩු වැඩි පාරම්පරික වෛද්‍යවරුන්ට විභාග නොසලකා ඔවුන්ගේ ගුණාත්මකභාවයේ පිළිබඳව කරලද පර්යේෂණයක් මත අවශ්‍ය ගෞරවය ලබා දීමට අවශ්‍ය නෛතික කටයුතු සම්පාදනය කරලා තියෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට පාරම්පරික වෛද්‍යවරුන්ට යම් යම් ගැටලු ලියාපදිංචිදී ඇති වෙනවයි කියන කාරණේ निराකරණය කිරීම පිණිස ඉතාම ඕනකමින් මම මේ කතාවේ කොටසක් ලෙස සභාගත කරනවා. අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් පාරම්පරික වෛද්‍යවරුන්ගේ සුරක්ෂිතතාවය සහ අපේ පැරණි වෛද්‍යකම සංරක්ෂණය සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ වෙනම කාර්යාංශයක් සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පහුගිය සතියේ ලැබුණා. එමයි කතාවේ කොටසක් ලෙස අපි සභාගත කරනවා. එය හැන්සාඩ්ගත කරන ලෙස ඔබතුමාගේ ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. එදා 2017 වර්ෂයේ සිට නවත්තලා තිබ අධිකරණ නියෝගයේ යටතේ නවත්තලා තියලා නැවත විභාගයේ පවත්වන්න කියලා අධිකරණයේ උපදෙස් දුන්න විභාගයේ පැවතුනේ නැහැ. DA ශාස්ත්‍රීය විභාගයේ නැවත අපි ආරම්භ කළා. එම් පරීක්ෂණ පැවැත්වීගෙන යනවා. ඒ වගේම ඉතිහාසයේ ප්‍රථම වතාවට 2014 අධිකරණය කිව්වා හෝමියෝපති විභාග පවත්වල අවශ්‍ය ලියාපදිංචිය ලබා දෙන්න කියලා. එයත් අපි මේ පසුගිය වසර තුල ක්‍රියාත්මක කළා. ඒ නිසා දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ පාරම්පරික වේද මහත්තුරුන්ට හිමි අනිකුත් විකල්ප වෛද්‍ය ක්‍රමයන්ට මේ අයිතිය ලබා දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම ගරු මැතිඇමැතිතුමන්ලා ප්‍රකාශ කළ පරිදි උපාධාරී ආයුර්වේද වෛද්‍යවරු 1400කට වැඩි ප්‍රමාණයක් විශාල වැය බරක් කරලා විශ්වවිද්‍යාලවල බිහිකර උපාධාරී ආයුර්වේද වෛද්‍යවරු රාශියක් අද රැකියා විරහිතව ඉන්නවා. ඒ නිසා ඔවුන්ට පුරප්පාඩු පවතින ගරු මන්ත්‍රීතුමා නැගිර පළාතේ ප්‍රකාශ කළ පරිදි උපාධාරී ආයුර්වේද වෛද්‍යවරු 150කට වඩා පුරප්පාඩු තියෙනවා නැගිර පළාතේ විතර. ඒ නිසා ඒවා බඳවා ගැනීමට අවශ්‍ය කටයුත්තට රජයේ මැදිහත් වීමේ අවශ්‍යතාවය අපි අවස්ථා කීපයකදී පෙන්වා දුන්නා. නමුත් උපාධාරී ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා ඔවුන්ට සායනික පුහුණුව ලබා දෙන්න ආයුර්වේද දෙපාර්තමේන්තුව ගන්න ක්‍රියාමාර්ග විශිෂ්ටයි. අපිට ප්‍රතිපාදන අඩුයි. ඒ උපාධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ට පුහුණු කාලය තුල ලබා දෙන දීමනාවත් අපි ලබා දෙන්නේ නැහැ. අද වනට ඒ ගෙවා ගන්නත් අපිට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නැහැ. එවැනි තත්ත්වයක් තුළ ඒ අවශ්‍ය කටයුතු සිදුකරන්න දේශීය වෛද්‍ය අමාත්‍යාංශයත් ආයුර්වේද අමාත්‍ය දෙපාර්තමේන්තුවත් කටයුතු කරන බව ඉතාම ඕනකමින් අපි ප්‍රකාශ කරනවා. අපේ රටේ පර්යේෂණාංශය ශක්තිමත් කරලා තියෙනවා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අපි දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ සම්භාෂණා වැඩසටහන යටතේ අපේ නාවින් ආයුර්වේද පර්යේෂණ රෝහලත් අපේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් සිදු කරපු දේශීය වෛද්‍ය ක්‍රමයේ විශිෂ්ටතම ඵලදායකත්වයන් පිළිබඳ නිබන්ධන පත්‍රිකා 120ක් අපි සමාජගත කළා එම විශ්වවිද්‍යාල වෘත්තිකයින් විසින්. ඒ වගේම නව බෙහෙත් වර්ග 10ක් පර්යේෂණාත්මක නවසායනික ක්‍රම මත අත්හදා බලමින් සමාජගත කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම අපේ ආයුර්වේද සංස්ථාව සුවිශේෂ කාර්යයක් ඉෂ්ට කරනවා. අපි දන්නවා ඉස්සර අපේ ඖෂධ වර්ග පිළිබඳ පැවතිච්ච ප්‍රශ්නේ ගුලිකල්ක චූර්ණ කසහාය ඒවා පානය කිරීම සඳහා තියෙන අපහසුතාවයන් මගහරවන්න ආයුර්වේද සංස්ථාව අද ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ තමයි අද පෙති ටැබ්ලට් කැප්සූල් වලට අපි මාරු වෙලා තියෙනවා. විශේෂයෙන් මම ප්‍රදර්ශනය කරනවා ඉස්සර අපි දන්නා උණ කැස්සක් හෙම්බිරිස්සාවක් ආවොත් එක එක ඩෝල් වර්ග තමයි අපි පාවිච්චි කරන්නේ බටහිර ශරීරයට අහිතකර දීර්ඝකාලයක් පාවිච්චි කිරීම ඒ නිසාම ලෙඩ රෝග වැළදෙන අවසානයේ තියෙන ප්‍රතිශක්තිකරණයක් නැති වෙන බටහිර ඖෂධ පාවිච්චි කරන්නේ. ඒවා වෙනුවට ආයුර්වේද සංස්ථාව නවීකරණය කරලා අද මෙවැනි නිෂ්පාදන උන්නත කැස්සර හෙම්බිරිස්සාවට අලුත් ඖෂධ වර්ග සුවදර්ණී ඖෂධය ඇතුළු ඖෂධ රාශියක් මේ ආකාරයෙන් ඉදිරිපත් කරන්න කටයුතු කරන් තියෙනවා. ඒ නිසා අපේ ගරු මන්ත්‍රීතුමාලා ඉතාම ඕන කමින් ප්‍රකාශයට පත් කළා. විශේෂයෙන්ම තලවතුගොඩ ප්‍රදේශයත් අනිකුත් ප්‍රදේශවලත් තියෙන ගැටලු ඉස්පානමින් හඳුන්වන අද ආයුර්වේදයේ මුවා විසඳු කරන සමහර කටයුතු එම ශේෂ්ත්‍රයේ 50,000කට වැඩි අපේ රටේ තරුණ තරුණියන් සේවය කරනවා. මම ඒ පිළිබඳව කතා කරන්න යන්නේ නැහැ. නමුත් එය අපේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ හෝ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂ පත්‍රයට නෙමෙයි අයිති වෙන්නේ. හැබැයි ඒ විධිමත් කිරීමේ කාර්යභාරය අපිට පැවරලා තියෙනවා. ඒ නිසා අපි ආයුර්වේද පනත තුල්නොත් ඒ වගේම දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය මගින් NVQ level 4 මට්ටමේ පුහුණුව ලබා දීලා වඩා හොඳ නිරෝගී සම්පන්න ජීවිතය සඳහා අවශ්‍ය වෙන නිවර්දි පංචකර්ම ඇතුළු චිකිත්සා ක්‍රම ආයුර්වේද සුවතා වැඩසටහන ඇති කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්න තියෙනවා. ඒ සඳහා අපි කැබිනට් අනුමැතිය සහිතව අපේ ආයුර්වේද සංස්ථාව සිදු කරපු කාර්යය විශිෂ්ටයි. ඒ තමයි දැන් හඳුන්වලා දී තියෙනවා බොඩි මන්ත්‍ර. අපි මේ රටේ දේශීය ව්‍යාපාරිකින්ට ආයෝජකයට සංචාරක ශේෂ්ත්‍රයේ සියලු කර්මාන්තකරුවන්ට අපි කියනවා ආයුර්වේද සංස්ථාවත් එක්ක ඒකාබද්ධ වෙලා වැරදි වැඩවලින් තොර අලුත් ස්පා එකක් එනම පාවිච්චි කරාට කමල් නැහැ. අලුත් ස්පා එකක් අපි පටන් ගන්නවා. ඒ තමයි වෙල්නස් සෙන්ටර්ස් පටන් ගන්නවා බොඩි මන්ත්‍ර කියලා. ඒ නිසා නිවැරදි ආයුර්වේද ක්‍රම මත නිවැරදි ආයුර්වේද ක්‍රම මත සකස් කරන සම්බාහන ක්‍රමයන්ට අපේ රටේ ජනයා විවෘතයි. අපේ රටේ ජනයා කැමති. ඒ නිසා එතකොට තමයි අයිති වැඩ නවතින්න පුළුවන්කම ලැබෙන්නේ. දේශීය වෛද්‍ය ක්‍රම තුල අපි පිළිගන්නවා අපේ රටේ සංචාරක ශේෂ්ත්‍රය ආර්ථික අතපුදය විදේශ විනිමය උත්පාදනය කිරීම සඳහා කර්මාන්තයක් බවට දේශීය වෛද්‍ය ශේෂ්ත්‍රය පරිවර්තනය කරන්න පුළුවන්. එනිසා අපි ආරාධනා කරනවා සංචාරක ශේෂ්ත්‍රයේ සියලුම දෙනාට සංචාරකයෙක් අපේ රටේන සංචාරකයෝ බොහෝ වෙලාවට අඩු මුදලක් ඊදම් කරන්නේ. හැබැයි අපේ ආයුර්වේද රෝහල් පද්ධතියක් තියෙනවා, ආයුර්වේද හෝටල් පද්ධතියක් තියෙනවා, සංචාරක ආයතන පද්ධතියක් තියෙනවා. දවස් 10කට 150,000කට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් රුපියල් වලින් 115,000කට වැඩිය එක දවසෙ 150,000ක් විශාල විනිමය උත්පාදනය කරන ආයතන හෝටල් පද්ධතියක් ආයුර්වේද රෝහල් සහ ආයුර්වේද හෝටල් අපේ රටේ තියෙනවා. ඒ නිසා සංචාරක ශේෂ්ත්‍රයේ උපරිම පල ලබා ගන්න විදේශ විනිමය උත්පාදනය කරන්න මෙවැනි අපේ ආයුර්වේද ශේෂ්ත්‍රයේ උපාධාරින්ගේ රැකියා ගැටලු විසඳෙනවා ඒ මාර්ගයෙන්. ඒ නිසා අපිට හැකියාවක් තියෙනවා නම් මේ සංචාරක ශේෂ්ත්‍රයේ සහ අපේ දේශීය නිරෝගී භාවය අපේක්ෂා කරන අය වෙනුවෙන් මෙවැනි ආයතන පිහිටවන්න අවශ්‍ය නායකත්වයේ පෞද්ගලික අංශයේ නායකත්වයේ ලබා දෙන්න අපිට පුණුවන්කම ලැබෙනවා. අපේ රටට අද මුහුණ දීලා තියෙන මේ ගැටලු ටික විසඳා ගැනීම සඳහා ඒ වගේම ඖෂධ වගාව අපි අවුරුදු ගණනක් තිස්සේ ආනයනික ඖෂධ වගාව පිළිබඳව නවත්තලා ඒ වෙනුවට අපේ රටේ වැවෙන හැම භෝගයම ඖෂධ වර්ගයක්ම වගා කිරීම සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා. අපේ රටේ පලා වර්ග රාශියක් තියෙනවා, 200කට අධික ප්‍රමාණයක් තියෙනවා, අල වර්ග 150ක් තියෙනවා. අවාසනාවකට අපි අහලා තියෙන්නේ අල වර්ග 30 ගන්නයි, අපි කාලා තියෙන්නේ අල වර්ග 7යි. දැන් කන්න එක මේක අල જાතියයි, ඒ ඔක්කොම සමහ දැන් කන අල ඔක්කොම ලෙඩ අල. ඉතින් අපේ රටේ පාරම්පරික ආහාර ක්‍රම බේද නගා සිටවමු. ඖෂධ වගාව ශක්තිමත් කරමු. අපි රජයට යෝජනා කරලා තියෙනවා ඉඩම් ලබා දීමේදී දේශීය ඖෂධ වගා කිරීම සඳහා අවශ්‍ය ඉඩම් අපේ රටේ දේශීය වෛද්‍ය ශේෂයේ කර්මාන්තකරුවන් සඳහා ලබා දෙන්න කියන ඉල්ලීම අපි රජයෙන් කීපවතාවක් සිදු කරලා තියෙනවා. ඒ වගේම අපි ඉතා ඕනකම් මතක් කරනවා, වැව්වට වැඩක් නැහැ, මිලදී ගැත්තේ නැත්තම්. ඒ නිසා අපේ ආර්ය සංස්ථාවේ මිල ගැනීමේ යාන්ත්‍රණය, ඒ වගේම පළාත් රෝවල් හරහා නිෂ්පාදන ආයතන, ඖෂධ නිෂ්පාදන ආයතන ශක්තිමත් කරන්න අපි කටයුතු කරලා තියෙනවා. මිලදී ගැනීම යන්ත්‍රය අපි ආර්ය සංස්ථාව හරහා ඇති කරලා තියෙනවා. ඉතිහාසයේ කටුවැල්බටු අපේ ගොවීන් වවන අනුරාධපුර පොළොන්නරුව ප්‍රදේශවල රුපියල් 400කට විකුණ ගන්න බැරිව කටුවැල්බටු වවපු ගොවියා දේශීය ඖෂධ නිෂ්පාදන කරපු වගා කරපු ගොවියා ලත වෙනවා. ආර්ය සංස්ථාව 1450කට පිට රටින් කටුවැල්බටු ගෙන්නනවා. ඒ දූෂිත නිලධාරීන් ඉවත් කරන්නත් අපි කටයුතු කළා. ඒ නිසා වර්තමානයේ ආර්ය සංස්ථාවේ සභාපතිවරයා විදියට ආචාර්ය අනුරැතුලා අඹදිරි මැතිතුමාත්, ඒ වගේම කල්පනාකර අධ්‍යක්ෂවරයා ලෙස නීතිඥ ගයා කාංචන මැතිතුමා සිදු කරන කාර්යභාරය අපි අතිශයින්ම අගය කරනවා. ඉතාම ඕනකමින් යුතුවය සිහිපත් කරනවා. අපි දන්නවා අපේ රටේ අපි මුහුණ දීලා තියෙන ඊළඟ අර්බුදය දේශීය ඖෂධ නිෂ්පාදනයත් වගා කිරීමත් ආයුර්වේද නිෂ්පාදනත්. ඒ සඳහා දැන් අලුතින් පැනවෙන බද්ද මගින් අපේ දේශීය වෛද්‍ය ශේෂ්ත්‍රයට බරපතල හානියක් සිදුවෙන බව අපි තව ඕන කමින් ගැඹුරින් මතක් කර සිටනවා. සෞඛ්‍ය ශේෂ්ත්‍රයට වැඩ් බදු නැහැ, බටහිර සෞඛ්‍ය සේවයට වැඩ් බදු නැහැ, ආනයිනික ඖෂධ වලට වැඩ් බදු නැහැ. හැබැයි අපේ ආයුර්වේද නිෂ්පාදන වලට ජනවාරි පළවෙනිදා ඉඳන් වැඩ් බද්ද අයිති වෙනවා නම් ඒකේ ඒ දේශීය වෛද්‍ය ශේෂ්ත්‍රයට බරපතල වරදක්. ඒ නිසා අපි රජයේනුත් කර අමාත්‍ය මණ්ඩලයේනුත් ඉතා ඕන කමින් ඉල්ලීමක් කරනවා දේශීය වෛද්‍ය ශේෂ්ත්‍රය ආයුර්වේද නිෂ්පාදන සඳහා තියෙන වැඩ් බදු ඉවත් කරන්න කියන ඉල්ලීම අපි කරනවා. ඒ වගේම අපේ උපාධාරී වෛද්‍යවරුන්ට පුහුණු කාල සීමාව තුළ ලබා දෙන ගෙවීම් සිදු කිරීමේ අපහසුතාවයේ අපි තියෙනවා. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය දායකත්වය ලබනවා, දායකත්වය ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා. විශේෂයෙන්ම ගරුහර්ණී අමරසේකර මැතිණිය ප්‍රකාශ කළ බොරැල් ආයුර්වේද රෝහල ඇතුළු වැනි ආයතන මීට වඩා ලාභදායක ලෙස මුදල් උත්පාදනය කිරීමට හැකි පරිදි සකස් කරන්න කියලා අපි තාම සතුටුයි. පෞද්ගලිකව එවගේ මුදල් අය කරමින් කර්මාන්තයක් වශයෙන් අපේ ආයුර්වේද රෝහල් පද්ධතිය නවීකරණය කරන්න ඕනේ. එම නවීකරණය කරන්න නැතුව අපිට බෑ මුදල් අය කරන්න. හැබැයි නවීකරණය කිරීම සඳහා යම් පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගන්න ඕනේ. අපි අවස්ථා කීපෙදි මේ සාකච්ඡා කළා. නමුත් බොරැල් ආයුර්වේද රෝහල ඉදිරිපිට එතුමියලගේ මූර්තිය සමිතිය ගහලා තියෙන බෝඩ් එකක් ආයුර්වේදය විකිණීම නවතව මුදල් අය කිරීම නවත්වා යව කරන්න දෙන්නේ නැහැ. ආයුර්වේද ශේෂ්ත්‍රය දියුණු කරන්න නම් පෞද්ගලික අංශයේ දායකත්වය ඕනේ. අපේ ඖෂධ වගා කරන ස්ථානෝසුයන් රාශියක් තියෙනවා. මේවා නඩත්තු කර ගැනීම පිළිබඳ ප්‍රායෝගික ගැටලු අපිට තියෙනවා. ඒවා දේශීය විදේශීය සංචාරකව ආකර්ෂණය කරන පෞද්ගලික අංශය සමග ඒකාබද්ධ වෙන අපේ රෝහල් පද්ධතිය, පළාත් රෝහල්
පද්ධතිය,
රෝහල් හතර, ශික්ෂණ රෝහල් සහ පර්යේෂණ රෝහල්, පළාත් රෝහල්, ග්‍රාමීණ නිදහස් දේශශාලා විසින් මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රය සඳහා අපි වැඩි දායකත්වයක්, ඒ සඳහා ප්‍රජා වෛද්‍ය සේවය උපාධාරී ආයුර්වේද වෛද්‍යවරුත්, ඒ වගේම පාරම්පරික වෛද්‍යවරු 22,000කට වඩා වැඩි ප්‍රමාණයක් ලබන දක්වන දායකත්වයක් අවසාන වශයෙන් අගය කරමින් විශේෂයෙන්ම අපිට දායකත්වය ලබා දෙන ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාට රමේෂ් පත්තන මැතිතුමාටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන්ටත්, දේශීය වෛද්‍ය ශේෂ්ත්‍රයේ අමාත්‍යාංශයේ සාහිත්‍ය දෙපාර්තමේන්තුව, ඒ වගේම බණ්ඩාරනායක පර්යේෂණ ආයතනය, දේශීය වෛද්‍ය ක්‍රීම්පල ජාතික ආයතනය, හෝමියෝපති වෛද්‍ය සභාව, ඒ වගේම ඖෂධ ආයුර්වේද සංස්ථා ප්‍රධාන මේ සියලු ආයතනවල ප්‍රධානීන්ට, කාර්ය මණ්ඩලවලට ප්‍රාථමික සෞඛ්‍ය සේවයේ පහළ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවයේ සිට ප්‍රජා වෛද්‍ය සේවයේ උපාධිධාරී වෛද්‍යවරයා දක්වා ඉටු කරන කාර්යභාරයත් ආයුර්වේද කොමසාරිස්මා ප්‍රධාන සියලුම දෙනාත් ඉටු කරන කාර්ය අතිශයින් අගය කරමින් අපට ඕනේ දේශීය වෛද්‍ය ක්‍රමය කර්මාන්තය බවට පරිවර්තනය කරන්න ඒ සඳහා අපි මහන්සි වෙනවා. විදේශ විනිමය උත්පාදනය කරන්න පුළුවන් ප්‍රධාන මාර්ගය බවට අපි පරිවර්තනය කරගන්න කැපවෙමු. අපේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට වැඩිම ආයුර්වේද නිෂ්පාදන ප්‍රමාණයක් අපනයනය කරපු වර්ෂය, වැඩිම ආයුර්වේද නිෂ්පාදන ප්‍රමාණයක් එළිදක්වන්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව ශක්තිමත් කරපු වර්ෂය පහුගිය වර්ෂය බව අපි මතක් කරනවා. රූපවාහිනී නාලිකාවල ජනප්‍රිය අවස්ථාවල වෙළඳ දැන්වීම් වැඩි හරියක් කමද යන්නේ මොනවද? අපේ දේශීය ඖෂධ ආයුර්වේද නිෂ්පාදනවල ප්‍රචාරය. ඒ නිසා අද කර්මාන්තයක් බවට පරිවර්තනය වෙලා තියෙන දේශීය වෛද්‍ය ශාස්ත්‍රය අපනයන ශාස්ත්‍රයේ ජයග්‍රහණ ලබා ගන්න ඉදිරි කාල පරිච්ඡේදය මේ රට මුහුණ දීලා තියෙන ආර්ථික ගැටලුවලට විසඳුම් ලෙසත් නිරෝගී සම්පන්න සෞඛ්‍ය සේවයක් සඳහා අපේ රටේ ඉතිහාසයේ මුතුන් මිත්තන් රැකගෙන ආපු ඒ පාරම්පරික දෙනුම් පද්ධතිය රැකගෙන මතු පරම්පරාව කරා ගෙන යන්නටත් අපි කැප වෙනවා. අපේ අමාත්‍යාංශයේ කැප වෙනවා කියලා මතක් කරමින් සැමටම ස්තුතිවන්ත වෙන්න හඳ වෙනවා. බොහොමත්ම ස්තුති.
Honorable Faisal Kasim, you have 9 minutes.
பிஸ்மில்லாஹிர் ரஹ்மான் ரஹீம். இன்று சுகாதார அமைச்சின் 2024 ஆண்டுக்கான வரசில திட்டத்தின் கருத்துக்களை கூறிட்டு நாம் மகிழ்ச்சி அடைகின்றேன். முதல்கான் இந்த நாட்டு ஜனாதிபதிக்கு நான் நன்றி கூற வேண்டும். எங்களுடைய அமைச்சர் டாக்டர் ரமேஷ் பத்தின் அவர்களை சுகாதார அமைச்சராகவும், அதே போன்று முன்னாள் பணிப்பாளர் மைப்பாளர்களை செயலாளராகவும் மினிஸ்ட்ரிக்கு கொண்டு வந்ததற்கு நாங்கள் நன்றி கூற வேண்டும். இன்று அம்பாறை மாவட்டத்திலே பொத்துவில் தொகுதி, கல்முனை தொகுதி, சம்மாந்துறை தொகுதி போன்ற மூன்று தொகுதிகளிலும் கிட்டத்தட்ட 500,000 மேற்பட்ட மக்கள் வாழ்கின்றார்கள். இதில் மத்திய அரசாங்கத்திற்கு 3 வைத்தியசாலைகளும், அதே போன்று கல்முனை ஆர்டிஎச்எஸ் ஆர்டிஎச்எஸின் கீழ் 26 வைத்தியசாலைகளும், அதில் 4 பேஸ் ஹாஸ்பிட்டலும் இருக்கின்றது. கிட்டத்தட்ட வருடத்துக்கு 400,000 மேற்பட்ட ஓபிடி நோயாளிகள் செல்கின்றார்கள். ஆனால் இன்று இவ்வளவு வைத்தியசாலைகள் இருந்தும் கூட ஒரு சரியான ஒரு வைத்தியம் நடப்பதா என்பது இது கேள்விக்குறியா இருக்கின்றது. இன்று வைத்தியசாலைகளிலே உபகரணங்கள் தட்டுப்பாடு, மருந்து தட்டுப்பாடு, வைத்திய தட்டுப்பாடு, கன்சல்டன்ட் தட்டுப்பாடு போன்ற எல்லா தட்டுப்பாடுகளும் இங்கு நிலவுகின்றது. இது இன்று ஒரு பெரிய சவாலுக்குற காலத்திலே நாங்கள் இதை பேசிக் கொண்டிருக்கின்றோம். இருந்தாலும் கூட வைத்திய உபகரணங்கள் பெற்றுக்கொள்வது விஷயம் இருந்தாலும் கூட இல்லை வைத்தியர்கள் பெற்றுக்கொள்வது கூட பார்த்தால் கூட இன்று மிகவும் குறைவாக காணப்படுகின்றது. இதனால் ஒரு சரியான ஒரு வைத்தியம் நடைபெறுகிறதா என்பதை எனக்கு கல்விக்கு உட்படுத்துகின்றார். இருந்தாலும் கூட நான் சுகாதார ராஜாங்க அமைச்சர் இருந்த காலத்திலே நாங்கள் சைனீஸ் அதாவது சைன அரசாங்கத்தின் நிதியுதவியுடன் 13 வைத்தியசாலை அமைக்கப்பட்டது. இதிலே சம்மாந்துறையிலும் பொத்துவிலும் நாங்கள் 2 வைத்தியசாலைகள் அமைக்கப்பட்டிருக்கின்றன. இந்த 2 வைத்தியசாலையிலும் கிட்டத்தட்ட 80% வேலைகள் முடிந்துள்ளது. இன்னும் 20% இல்லை, இது கூட குறைவாக தான் இருக்கின்றது. கிட்டத்தட்ட 4 வருடங்கள் இந்த வைத்தியசாலை கட்டப்பட்டு இன்னும் அது திறக்கப்படாத நிலையில் இருக்கின்றது. அவை அமைச்சர்களை உங்களோட காலத்துக்குள் இதை முடித்து நீங்களே வந்து இதை தொடர்ந்து தருவீர்கள் என்ற ஒரு நம்பிக்கையுடன் நான் பேசிக் கொண்டிருக்கின்றேன். அதே போன்று அட்டாளச்சேனை வைத்தியசாலையிலே கிட்டத்தட்ட 3 மாடிகள் இருக்கின்றது. இன்னும் அதிலே சிறு அதாவது மத்திய அதாவது மாகாணத்துக்குள் வருவதாலே இது சிறு வேலைகள் இன்னும் முடியாமல் வைத்தியசாலை சம்பூர்ணமாக முடியாமல் இருப்பதை நிட்டு நாங்கள் கவலை அடைகிறோம். அவை இதையும் முடித்து தருமாறு கேட்கின்றேன். இதே போன்று இந்த ஊரிலே எனது காலத்தில் நாங்கள் மகப்பேறு சிறுபிள்ளை வைத்தியசாலை ஆரம்பித்திருந்தோம். அதில் பட்ஜெட்டின் மூலம் கிட்டத்தட்ட 800 மில்லியன் ரூபாய் பணங்கள் தரப்பட்டது. இன்று 800 மில்லியன் பணமும் இன்று பைலிங்கில் இடப்பட்டிருக்கின்றது. ஆகவே இது மேல்மட்டத்துக்கு கொண்டு செல்வதற்கு பணம் இல்லை, அரசாங்கத்திலும் பணம் இல்லை. இருந்தாலும் அண்மையிலே பிரஸ் அதாவது ஜனாதிபதியுடைய அதாவது நிதி செக்ரட்டரியுடன் பேசிய போது சொன்னால் கிட்டத்தட்ட இந்த பட்ஜெட்டிலே 50 மில்லியன் காசி பணங்கள் ஒதுக்கப்பட்டிருக்கின்றன. அதிலே நீங்கள் அமைச்சரிடம் பேசி குறைஞ்சது 200 மில்லியன் ரூபாய் பணத்தை பெற்றுக் கொள்ளுங்கள் என்று கூறியிருந்தார். ஆகவே நான் நினைக்கின்றேன் இந்த வைத்தியசாலை நான் அமைக்கப்பட வேண்டிய விஷயம்தான். ஏனென்றால் எவ்வளவு இந்த வைத்தியசாலை என்பது ஒரு ஒரு மிகவும் முக்கியமான வைத்தியசாலை. ஆகவே நீங்கள் இதுக்குரிய பணத்தை தருவீர்கள் என்று நான் எதிர்பார்க்கின்றேன். இதே போன்று சென்ற அரசாங்கத்திலே ராஜித அமைச்சர் ராஜித சேனத்தின் அமைச்சரின் போது மாகாணத்துக்கு சரியாக பணங்கள் போவதன் காரணமாக அவர் ஒவ்வொரு 2 மாதத்துக்கு மாகாணத்தில் உள்ள சுகாதார அமைச்சரையும் அவருடைய சீஃப் மினிஸ்டரை கொண்டு வந்து அவர்கள் மத்திய அரசாங்கத்தின் பணத்தின் மூலம் உதவி செய்தார்கள். ஆனால் இன்று அவை நடைபெறுவதில்லை. ஏனென்றால் மத்தியத்திலிருந்து மாகாணத்துக்கு செல்லும் பணம் குறைவானது. ஆகவே மாகாணத்து வைத்தியசாலைகள் நிறைய பாதிக்கப்பட்டிருக்கின்றன. ஆகவே உங்களுடைய காலத்தில் இந்த எவ்வாறு அன்று டாக்டர் ராஜித சேனாரத்ன அவர்கள் அமைச்சராக அன்று செய்தார்களோ அதே போன்று நீங்கள் அதே ஒரு இயக்கத்தை செய்தீர்கள் என்று நினைக்கின்றேன். இதே போன்று இந்த ஊரிலே அதாவது மத்திய அரசாங்கம் பணத்தினாலே நாங்கள் ஒரு பிசியோதெரபி 3 கட்டம் செய்யப்பட்டிருக்கின்றது. இது அறகுறையாக நிற்கின்றது. இதற்குரிய பணத்தையும் நீங்கள் இந்த வருடம் தந்து அதை முடிக்குமாறு நான் கேட்டுக்கொள்கின்றேன். At this point, I have thanks to the Australian Rotary Club to donate a CT to Kalmune Ashraf Memorial Hall Hospital. And Minister, already we have done all the chambers and everything ready. Only we have installation. I hope to my knowledge today morning, Dr. Sridhar in planning DDG called me and said that you'll be given, the permission will be granted by this week. I thanks for the ministry who have been doing the better job for to do that. Thank you. And also I wanted to bring my notice the cath lab for the Batticolo hospital. It's very very needed, minister. Now this is cath lab. Now we had to go to Jaffna, closer is Jaffna for us to go. Now here Ampara district and Batticolo district, Tringo district, all 3 districts are suffering. You know our district is more NCD patients are high, and we can see sufferings. Poor people are waiting for years to do their angiogram. There was a machine came and it was unchallengeable, and I don't know it, I don't want to mention what happened that, and it's disappeared, but it was not come to Batticolo. In the last government we had a proposal that since we have a facing a big challenge on this equipments, so we brought a proposal for paying private public partnership under public partnership to somebody invest and pay them on the slot basis. So in India and all they are doing that. So we wanted to similar that we wanted to plan for the country, because since we have the financial issue, we are unable to invest more money on the equipments. I think you will be knowing it, and it's a bit challenging. It actually is challengeable. And the other thing was the NCD issues. NCD issues.
Honorable like member, you have 2 more minutes.
The dialysis machines. I can elaborate for the country. I've been in Kalmune North, Kalmune Ashraf Memorial, Sambanthure, Pottuvil, Nindavur. We have dialysis centers, which is Sambanthure, Pottuvil, Nindavur, we have 2 machines, and Kalmune have got 5 or 6 machines, I think, and North also have 5 machines, which is not enough. Now, 24 hours they are making, they are doing dialysis. But we need to improve this. So I hope by supporting this, to bring these dialysis machines for these places. And also, former present secretary was bought Vision 2020 on the project when we have been there, and it was now disappeared. And then Vision 2020, they gave one mobile unit. You know, I don't know, I haven't seen yet that mobile unit. Where is it? It was given by a donor, and also on this by 2020, there were a lot of donors in on the global wise. They have been giving money to buy cataract lenses. And it was very supportive. Those days it was doing, they were supportive to help these patients to do this cataract, but it has been disappeared. And also, Minister, in my period, because of this NCD, I thank our former minister Rohita Abeyakonda was talking about the NCD. In my period, what I did was, I think that time DDG Srivadana was there, we made a booklet in Tamil and Sinhala to give over, through the RDG office to the school children about the warning and things about the NCD issues, how to behavior in their food and everything. So we had a function in Kalmuni RDHS office, we gave to RDHS, but so far no results on that. So that was a good thing, which what happens is, if a booklet goes to the school, what happens is children who can read that and tell their mother, father, to how they have to behave in food.
Honourable member, your time is over. Please wind up.
And how to control their NCD. It was a very challengeable for the country today. And also, this CKDU. CKDU, we bought a project from Malaysia. I think there were 80 patients, but it was that was the 80 patients who have been preliminary were doing, but it was a bigger project is that. Peritoneal dialysis, we want to do it here. And they are giving all the machine, everything's solution, but we had to pay for patient per month. So that has been, now it's very slow down. So if you can increase that system to go among the country, so where like in Anuradhapura, Polanaruva, Deyathakandia, all these areas. So it will be helpful to the patient for them to do their dialysis in the night and to go back in the work in the morning. So, and also, I'm requesting you to, there was a, earlier it was, in the President House, we had a CKDU unit, but it had been washed out now. There was a fund in that. With that fund, we are doing a lot of, water recycling system, we gave that. All this that, but it has been gone away.
Honourable Member, your time is over.
If you can tell the President to again to form a fund on that and help the CKDU people, thank you very much.
Honourable Minister.
In 1 minute regarding this cath lab program, actually JICA had promised us to go ahead and provide 5 cath labs to the country, which has come to a standstill because of this financial calamity. We are in, we have started that conversation again. If you can restart that project, we might be able to give one to Batticolo. And also we pay attention to whatever the requirements in the Kalmuni Hospital. Given the backdrop of this financial concern, it's a bit of a concern, but we try and attend to whatever possible from our side.
Honorable Vijitha Berugara, Ubatumara Vinadi, Dahayaka Kalayak Thiyena. Yes, Honorable Faisal Kasim. Honorable Faisal Kasim.
Minister, when I was at, as a minister, in Karwanji Hospital, I made a small room. That's a big room for duo OPD, Osusala building, Osusala to make Osusala. Because in Karwanji Kudi people, among those people, are very poor people. Because of that only, I made a room for to do a free Osusala, start a Osusala center. If you can do that, it will be great. Thank you.
කරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි වර්තමානයේ වැඩියෙන්ම කතා බහ කරන මාතෘකාවක් තමයි මේ සෞඛ්‍ය සේවාව. කාලයක් තිස්සේ මේ රටේ ජනතාවට ඍජුවම බලපාන සෞඛ්‍ය සේවයේ පිළිබඳ කෘණ සහ ධනාත්මක අදහස් අපි නිවතර දෙවේලේ අහනවා දකින්න. එහෙම වුණත් අපි විශේෂයෙන් මතක් කරන්නට ඕනේ මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය සහ නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වෙනවා. නිදහස් සෞඛ්‍ය සේවය දිහා බැලුවම ලෝකයේ ඉතා දියුණු රටවල් එක්ක සංසන්දනය කරනකොට සෞඛ්‍ය දර්ශකatin අපේ රටේ ඉන්න ඉහළින්ම තමයි අපේ රට සෞඛ්‍ය දර්ශකatin ඉන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට තොරතුරු අනුවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ තොරතුරු අනුවත් අපේ රටට සෞඛ්‍ය දර්ශක අතරින් අපි ඉහළින් ඉන්නේ මේ සෞඛ්‍ය දර්ශක ගැන කතා කරනකොට උපතේදී අපේක්ෂිත ආයු කාලය මාතෘ මරණ සංඛ්‍යාව ලදරු මරණ සංඛ්‍යාව අතරින් අපේ රට ලෝකේ යුරෝපයේ සමහර රටවලටත් වඩා ඉහළින් ඉන්නේ ඒකට හේතුව අපේ රටේ සෞඛ්‍ය සේවාව මම හිතන්නේ ඒකේ තියෙන ඒ සෞඛ්‍ය සේවාවේ තියෙන ප්‍රබලත්වය. අපි දන්නවා සාමාන්‍යයෙන් අපි කතා කරනකොට රෝහල්වල බෙහෙත් ගන්න බාහිර රෝගීන් ගියාම පොලිමේ සිය ගණනක් ඉන්නවා. සමහර සත්කම් සඳහා මාස 7-8 පොරොත්තු ලේඛනේ ඉන්නවා. සමහර රෝගීන් මේන අවස්ථාවක් තියෙනවා මේ සත්කම් කරගන්න වෙලාවට බැරුව. අනිත් පැත්තෙන් රෝගීන් වැඩි වෙන කාලවලට ඇඳයට පවා රෝගීන් ඉන්නවා. සමහර වෙලාවට ඖෂධ ප්‍රමාණවත් නොවන අවස්ථාව තියෙන රෝහල්වලින් ලැබලා දෙත්. මේ වගේ ගැටලු මොනවා තිබුණත් අපේ රටේ මේ තියෙන සම්පත් කළමනාකරණය කර කරලා මේ වෛද්‍යවරුන් රෝහල් කාර්ය මණ්ඩලය මේ සියලු දෙනා අවම පහසුකම් යටතේ වුණත් තමන් ඉතා කැපවීමෙන් තමන්ගේ සේවාව රටේ ජනතාවට ලබලා දෙන්න. ඒ නිසා අපිට මොනමන දුර්වලකම් තිබුණත් අඩුපාඩුකම් තිබුණත් අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා අපේ රටේ සෞඛ්‍ය සේවකයන්. අපි දන්නවා පුවත්පත්වල මාධ්‍ය හරහා සෞඛ්‍ය සේවය පිළිබඳ විවිධ විවේචන යනවා, වැරදි අඩුපාඩු පෙන්වලා දෙනවා. ඒක ඉතා වැදගත්. ඉතින් පහුගිය දවස්වල අපි දැක්කා, හැබැයි ඒවා පිළිබඳ තොරතුරු මාධ්‍ය වුණත් ඉදිරිපත් කිරීම අපිට දොස් කියන්න බෑ. මොකද වැරදි සැපයුම් කළමනාකරණ හේතුවෙන් රුපියල් බිලියන 349ක් පමණ වන වෛද්‍ය සැපයුම් පසුගිය අවුරුද්දේ විනාශ කළා තියෙනවා කියලා ඔඩිට් රිපෝට් එකෙන් වාර්තා වෙලා තියෙනවා, විගණන වාර්තාවෙන් හෙළි වෙලා තියෙනවා. ඒ වගේම ඖෂධ මිලදී ගැනීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් යම් යම් චෝදනා එල්ල වෙලා තියෙනවා. විශේෂයෙන්ම ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයන කිරීම සිද්ධිය සම්බන්ධයෙන් කතා බහක් ඇති වුණා. ඒ සඳහා සමහර නිලධාරීන් අත්අඩංගුවටගෙන ඒ රක්ෂිත බන්ධනාගාරගත කළත් තියෙනවා. ඖෂධ හිඟේ ඖෂධ මිලදී ගැනීම, බාල බෙහෙත් ආනයනය, එන්නත් විසවීම හරහා රෝගීන්ගේ ජීවිත අනතුරට පත්වීම, ඒ වගේ ප්‍රශ්නත් මතුවෙනවා. හැබැයි මේ වගේ අඩුපාඩුකම් සිද්ධ වෙන අතරේ මේ රටේ සමස්ත ජනතාවට, සමස්ත පුරවැසියන්ට, තමන්ට තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීමට මේ රෝහල්වල සහාය ලැබෙනවා. වෛද්‍යවරුන් කැපවීමෙන් වැඩ කරනවා. රෝහල් කාර්ය මණ්ඩල අපි දන්නවා හදිසි අනතුරු අවස්ථාවක. ඔයදී මේ රෝහල් කාර්ය මණ්ඩල කොයිතරම් යහුසුල කටයුතු කරනවද? වෛද්‍යවරුන් කොයිතරම් කැපවීමෙන් කටයුතු කරනවද? මේ සියලු දෙනාගේ එකමුතුකම කැපවීම තියෙනවා. නිසා අපේ රටේ හොඳ මානව ප්‍රාග්ධ සෞඛ්‍ය සම්බන්ධයෙන් හොඳ මානව ප්‍රාග්ධනයක් තියෙනවා. ඒකට අපි සතුටු වෙන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි වර්තමානයේ තියෙන ආර්ථික අර්බුදය සහ තියෙන ආර්ථික හා මූල්‍ය අර්බුදය නිසා මේ වෛද්‍ය ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි මේ රෝහල් ක්ෂේත්‍රයේ යම් යම් නිලධාරීන්, සමහර නිලධාරීන් කලකිරීමකට පත් වෙලා තියෙනවා. ඒකත් මතක් කරන්න. මොකද ආර්ථික අර්බුදය හැමෝම ඒගොල්ලන්ගේ වැටුප් වැඩිවීම පිළිබඳව, ඒ වගේම ඒ අර බදු අය කිරීම පිළිබඳව, මේ පිළිබඳව ප්‍රශ්න ගැටලු තියෙනවා. සමහර වෛද්‍යවරු විදේශ ගත වෙනවා. ඒක අපේ රටට පාඩුව. අපේ රෝහල්වලට අවශ්‍ය වෛද්‍යවරුන් ප්‍රමාණය අවශ්‍ය විදිහට තිබුණේ නැත්නම් ඒක රෝගී සත්කාර සේවාවන් සඳහා එක බලපානවා. ඒ නිසා මම හිතන්නේ ඉදිරියේදී අලුත් වෛද්‍යවරු 2000ක් විතර රෝහල් සේවයට, වෛද්‍ය සේවයට එකතු වෙන්න නියමිතයි. ඉතින් ඒ අය කළමනාකරණය කරගෙන කටයුතු කිරීම වැදගත්. අලුත් සෞඛ්‍ය ලේකම්වරයා මම හිතන්නේ එතුමා හොඳ දක්ෂ වෛද්‍යවරයෙක්, දක්ෂ ලේකම්වරයෙක්. ඉතින් එතුමා විදේශ රටවල ජාත්‍යන්තර සංවිධානවල සේවය ලබලා දීපු කෙනෙක්. ඉතින් එතුමා මම හිතන්නේ අපේ නව සෞඛ්‍ය අමාත්‍යවරයා විදියට අපේ වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාට උපරිම සහාය ලබලා දී මේ සෞඛ්‍ය සේවාව දියුණු කර ගැනීම සඳහා. අපි දන්නවා රමේෂ් පතිරණ මැතිතුමා මීට කලින් කරපු අමාත්‍යාංශය ඉතා හොඳින් කරා, පාඩුදායක විදියට පවත්වගෙන ගිය සමහර රාජ්‍ය ආයතන ලාභදායක තත්ත්වයන්ට පත් කරගන්න පුළුවන් හැකියාවක් එතුමාට තිබුණා. ඉතින් එතුමා මම හිතන්නේ විනිවිද භාවයකින් තොරව, පාරිදෘශ්‍ය භාවයකින් තොරව මේ සෞඛ්‍ය සේවයේ තියෙන අඩුපාඩු නිවර්දි කරලා, ඒ අඩුපාඩු සොයා බලලා, ඒ වගේම ඒ සියලු පහසුකම් ලබලා දීලා පවතින තත්ත්වය යටතේ, පවතින ප්‍රතිපාදන යටතේ එතුමා ඒ කටයුතු කරයි කියලා අපි හිතනවා. දැන් අයවැය ලේඛනයේ දිහා බැලුවම අයවැය ලේඛනයේනුත් මේ සඳහා අවශ්‍ය පිටුබලය ලැබිලා තියෙනවා. මොකද ඖෂධ ප්‍රසම්පාදන මාර්ගෝපදේශය සඳහා රජයේ ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විස්තරාත්මක අධ්‍යයනයක් කරලා ඒ සඳහා සුවිශේෂ මාර්ගෝපදේශ ලබලා දෙන්නට වෙනම ආයතනයක් පිහිටීමට යෝජනා කරලා තියෙනවා. මහිතන්නේ වර්තමානයේ රටේ තිබුණු තත්ත්වයත් එක්ක මේක ඉතා වැදගත් වෙනවා. ඒ වගේම වෛද්‍ය පරිශ්‍රණ ලෝකේ සෙසු රටවල් මට්ටමට ගෙන ඒම සඳහා සෞඛ්‍ය පරිශ්‍රණ සඳහා ආයෝජනය වැඩි කිරීමටත් ඒ වෛද්‍ය හා සෞඛ්‍ය පරිශ්‍රණ ආයෝජනය වැඩි කිරීමටත් කටයුතු කළා තියෙනවා. යෝජනා කළා තියෙනවා. ඒකම මතක් කළ යුතුයි. ඒ අයවැය යෝජනා දිහා බැලුවම ඌවපලාතේ පුරවැසියෙක් විදියට අපිටත් සතුටු වෙන්න කාරණයක් තියෙනවා. ඒ තමයි බදුල්ලට හෘද පෙනහළු පුනර්ජීවන ඒකකයක් ලබා දීම. මොකද අපි දන්නවා අපේ පළාතේ හෘදයාබාධ වගේ රෝග වැළඳුනාම සමහර වෙලාවට මේ පුනර්ජීවන පහසුකම් නැති නිසා මේ යන අවස්ථා බොහෝ වෙලාවට දකිනවා. ඒ නිසා අඩුම තරමේ බදුල්ලට අපේ පළාතේ තියෙන ප්‍රධාන රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කළා තියෙනවා. ඒක හෘද පෙනහළු පුනර්ජීවන පහසුකම් ලබලා දෙන්න මිලියන 300ක මුදලක් වෙන් කළා තියෙනවා. ඒ නිසා මම සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ වෙන් කරලා තියෙන මුදල් කෙසේ හෝ මේ අවුරුද්ද තුල ප්‍රයෝජනෙට අරගෙන ඒ අවශ්‍ය පහසුකම් ලබලා දෙන්න, ඊට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා තමයි මේ මුදල වෙන් කළා තියෙන්නේ. ඒ වගේම ඒකටම සම්බන්ධ කාරණයක් විශේෂයෙන්ම කායික වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය, ළමා රෝග වෛද්‍ය සහ ප්‍රසව හා නාරි වේද සහ මනෝවෛද්‍ය විශේෂඥ අංශ, ඒ වගේම ඒ මහාචාර්ය ඒකකයක් ආරම්භ කරලා ස්ථාපිත කරන්නට ඒ නිසා මං හිතන්නේ කතා කරන්න නම් ගොඩක් කාරණා තියෙනවා. මම අපේ රමේෂ් පතිරණ අමාත්‍යතුමාගෙන් විශේෂයෙන් ඉල්ලීමක් කරනවා මා නියෝජනය කරන බිබිල ප්‍රදේශයේ කලින් තිබුණේ දිස්ත්‍රික් රෝහල. ඒ දිස්ත්‍රික් රෝහල මේ වෙනකොට කලින් මම හිතන 80 ගණන් වල එක වෛද්‍යවරයෙක් හිටියේ. දැන් මේ වෙනකොට වෛද්‍යවරු 52ක් ඉන්නවා. ඒ වගේම කන්සල්ටන් වෛද්‍යවරු 8 දෙනෙක් ඉන්නවා. හෙදිය 103ක් ඉන්නවා. විශාල රෝහල් කාර්ය මණ්ඩලයක් ඉන්නවා. හැබැයි විශාල වශයෙන් රෝගීන් විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ රෝගීන් සහ ඌව පළාතේ අපේ බිබිලට සාපේක්ෂව තියෙන ගම්වලින් විශාල ප්‍රමාණයක් එනවා. ඒතකොට මේක දැන් ටයිප් B මූලික රෝහලක් බවට පත් කරලා තියෙන්නේ. ඉතින් එල්ලීමක් කරලා තියෙනවා කීප වතාවක් මේක ටයිප් A මූලික රෝහලක් බවට පත් කරන්න. ඉතින් අපේ සෞඛ්‍ය ඇමතුමාගෙන් මම විශේෂ අවධානය යොමු කරනවා ඒ ඉල්ලීම ඉෂ්ට කරන්නට කියලා. එහෙම වුණොත් අවශ්‍ය ඒ පහසුකම් බෙහෙත් ගබඩා පහසුකම් වාතු සංකීර්ණ සාහන පහසුකම් තව තවත් අපිට ලබා ගන්න පුළුවන් වෙයි. මේ සේවා පහසුකම් සඳහා මේ පහසුකම් නැති නිසා බදුල්ල, මහියංගන, මොනරාගල වගේ මූලික රෝහල් වලට තමයි බිබිල මූලික රෝහලක් වුණත් රෝගීන් අරගෙන යන්නේ. ඒ නිසා ඒ සඳහා ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරනවා. ඒ වගේම අපේ දිස්ත්‍රික්කේ මූලික රෝහල් තුනක් තියෙනවා. බිබිලත් එක්ක මේ මූලික රෝහල් තුනේ අඩුපාඩු සහ ජාතික රෝහලේ අඩුපාඩු සම්පූර්ණ කිරීමට අවශ්‍ය වෙලා තියෙනවා. දැනටමත්ම මූලික රෝහල් තුනේ ওই ෆාමසිස්ලා 3 දෙනෙකුගේ අඩුවක් තියෙනවා. හැබැයි අනුමත සේවක සංඛ්‍යාව තුල නැහැ. අවුරුදු 10කින් 12කින් මේ අලුතින් සේවකයන් අනුමත
කරලා නැහැ. තමයි කාලය අවසන්.
කම්මට විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම හම්බේගම රෝහල, ඔක්කම්පිටියේ රෝහලට ෆාමසිස්ලා නැහැ. ඒ නිසා ඒ වගේම හඳපානාගල රෝහලට, ඒ ප්‍රාදේශීය රෝහල් වලට ඒ ෆාමසිස්ලා ලැබලා දෙනවා නම් ඉතා වැදගත් වෙනවා. එතකොට මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය ගබඩාවටවත් ෆාමසිස් කෙනෙක් අවශ්‍යයි. ඉතින් ඒ වගේ අඩුපාඩු ගණනාවක් තියෙනවා. මම මේ කීපයක් විතරයි මතක් කරේ. කොහොම වුණත් සමස්තයක් විදිහට අපේ රටේ සෞඛ්‍ය තත්ත්වය ලෝකේ දියුණු රටවල් වලටත් වඩා ඉහළින් තියෙනවා. අඩුපාඩු තියෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්, යම් යම් දුර්වලතා අක්‍රමිකතා සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි අංශුවකින් අපිට සමස්තය තීරණය කරන්නට බෑ. ඒ නිසා අපි විශ්වාස කරනවා අපේ සෞඛ්‍ය තත්ත්වය මේ රටේ පුරවැසියන්ට නිරෝගිමත් ජීවිතයක් ගත කිරීම සඳහා ඒ සෞඛ්‍ය පහසුකම් සහ ප්‍රාථමික සෞඛ්‍ය නිවාරණ කටයුතු මේ සියල්ලම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒ රෝහල් නිලධාරීන් රෝහල් කාර්ය මණ්ඩලයෙන් ලේකම්තුමා සහ අමාත්‍යතුමා තුළ සියලු දෙනා මැදිහත් වෙලා මේකට අවශ්‍ය කටයුතු කරයි කියලා. ඉතින් අපිට විශ්වාස තබා ගන්න පුළුවන් නව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ නායකත්වයෙන් මේ සෞඛ්‍ය අංශයේ තියෙන ගැටලු විසඳගෙන අපේ රටේ ජනතාව බලාපොරොත්තු වන තැනට ගෙනියන්න පුළුවන් වෙයි කියලා සේකේමි. ඔබතුමාට මම සුබපතමි. මගේ කතාව නිම කරනවා. බොහොම ස්තුතියි.
Thank you.